අද ඇසල බොහෝ දවස සෑහෙන වේලාවක් භාවනාමය තලයක සිට දැන් දේශනා කරන ශ්‍රවණය කරන මාධ්‍යයකට පැමිණියා. මෙතනදී සම්පූර්ණ අවධානය දේශනාවට, නමුත් දේශනාව විතරක් නොවේ ඇහෙන්නේ, තව බොහෝ ශබ්ද ඇහෙනවා. ඒ සියල්ලටම සවන් දෙන්නට යන්නේ නැහැ, දේශනාවට පමණයි. භාවනාව පුහුණු වෙන අවස්ථාවේදී බොහෝ සියුම් ශබ්ද ඇහුනා, සාමාන්‍යයෙන් නොඇසෙන සියුම් හඬවල්. එපමණක් නොවේ, සියුම් සංවේදනා දැනුණා. භාවනා නොකරන විට නොදැනෙන ඒනොත් ඔබට ගොස් සාමාන්‍යයෙන් මතක් නොවන ඉතාම කුඩා සිදුවීම් පවා සිහිපත් වුණා. එනිසාම සිතෙන්නට ඉඩ තිබෙනවා, කුමක් හෝ වරදක් ඇති භාවනාවේ වෙනතටත් වඩා සිතවිලි එනවා, වෙනතටත් වඩා රිදෙනවා, වෙන කවරතාවකටවත් වඩා ඇහෙනවා. වරද එසේ වන්නේ නැතිනම් භාවනාවෙන් සිදුවන එක් වෙනසක් නැතිනම් දියුණුවක් තමා ඉන්ද්‍රිය සංවේදීතාවය තියුණු වීම නැතිනම් වැඩි වීම. ඇස් අරගෙන සිටියානම් වෙනදා නොදකින සියුම් රූප තිත් පවා පෙනෙන්නට පිළිවන්. අද්භූත රූප නොවේ, තිබෙන රූප, නමුත් කලින් නොදුටු. එය එසේ වෙන්නේ ඇහැ පිරිසුදු වීම නිසානම් නොවේ. ඇහි තිබුණනම් දුහුවිලි, නැතිනම් වෙනත් පටල. භාවනා කළ විට ඇහි වැසී තිබුණු එම දුහුවිලි පටල ඉවත් වීම නිසා නොවේ. භාවනාව එබඳු ඇස් පිරිසුදු කිරීමක් කරන්නේ නැහැ. එමෙන්ම කන් දෙකේ සිර වී තිබුණා නම් යමක් භාවනාව නිසා ඒවා ඉවත් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවේදීතාවය යනු ඇහි හෝ කනේ, නැතිනම් දිවේ හෝ නාසයේ, එසේත් නැතිනම් ශරීරේ තිබෙන දෙයක්ම නොවේ. භාවනාමය මනසකින් ආහාර ගන්නා විට, වෙනදා එම ආහාරයම ගන්නා විට නොවිඳි විවිධ රස දැනෙනවා. එය එසේ වන්නේ භෞතික වෙනසක් වීමට වඩා මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ලැබෙන ඒ පිළිවෙලෙහි යම් යම් අවස්ථා පිරිසිදු වීම නිසායි. එය භෞතික පිරිසිදු වීමකට වඩා මානසික පිරිසිදු වීමක්. කන් දෙකට ඇහෙනවා කීවාට සැබවින්ම කන් දෙකෙන් ග්‍රහණය කරගන්නා ශබ්දය අහන්නේ මනසයි. ඇස් දෙකට පෙනෙනවා කීවාට ඇස් දෙකින් ඇතුල් කරගන්නා ආලෝකය අර්ථවත් කරගන්නේ මනසයි. රසත් සුවඳත් ස්පර්ශයත් එසේමයි. එය හැකියාවක්. එම හැකියාව නැතිනම් අහන්න බෑ. කන් දෙක නිරෝගී වුණත් ස්නායු පද්ධතිය නිවැරදිව වැඩ කළත් අහන්න බෑ මානසික හැකියාව නොතිබුණොත්. ඒ මානසික හැකියාවට දහමේ යොදන පදය මනින්ද්‍රිය මන මනස කියා කියන්න පුළුවන්. මේ සියලුම ඉන්ද්‍රයන්ගෙන් ලබා ගන්නා තොරතුරු දත්ත මනසටයි ගෙනියන්නේ, මනසටයි සම්ප්‍රේෂණය කරන්නේ. මනසින් තමා හඳුනාගන්නේ, දැනගන්නේ, විඳින්නේ සහ තීරණ ගන්නේ. තව අහනවද? වැඩියෙන් අහනවද? නොඅසා ඉන්නවද? ඒ තීරණේ ගන්නෙත් මනස. විඳින්නෙත් මනස. හඳුනාගන්නෙත් මනස. ඇහවත් කනවත් දිවවත් නෙවෙයි. එම හැකියාව අකාර්යක්ෂම නම් කාර්යක්ෂම සංනිවේදනයක් වෙන්නේ නැහැ. කාර්යක්ෂම ශ්‍රවණයක්, කාර්යක්ෂම දැකීමක්, කාර්යක්ෂම විඳීමක්, කාර්යක්ෂම මතක් කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. මනස අකාර්යක්ෂම නම් මනින්ද්‍රිය හරියට ක්‍රියා කරන්නේ නැතිනම් මනින්ද්‍රිය අබලන්නම් මලකඩ කාලනම් හිර වෙලානම් කැඩිලනම් මනින්ද්‍රිය අබල දුබල නිසායි බාගෙට කාලට ඇහෙන්නේ, බාගෙට කාලට පෙනෙන්නේ. ඇහි දොසක් නිසාවත් කනේ දොසක් නිසාවත් නොවේ. සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ. සම්පූර්ණ පණිවිඩයම ඇහෙන්නේ. සම්පූර්ණ චිත්‍රයම දකින්නෙත් නැහැ. සියලුම රස විඳින්නෙත් නැහැ. මනින්ද්‍රිය අකාර්යක්ෂම නිසා මනින්ද්‍රිය හිර වෙලා මලකඩ කාලා දුහුවිලි බැඳිලා එබඳු මනින්ද්‍රියකින් නැතිනම් එබඳු මනසකින් නම් කෙනෙකු ජීවත් වන්නේ බාගිට කාලටයි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වීම සම්පූර්ණ ජීවත් වීමක් නොවේ. එබඳු මනසක් භාවනාවකින් කාර්යක්ෂම වෙනවා. භාවනාවකින් එබඳු මනින්ද්‍රියක් පිරිසිදු වෙනවා. වැඩක් කිරීම පහසුයි. මොන කාර්යය වුණත් ඒ සියලුම කාර්යයන් අතර භාවනාව අති දුෂ්කරයි. ඒට හේතුව භාවනාව 100%ක්ම මනසත් සමග කළ යුතු කළ හැකි ක්‍රියාවක් නිසා. අනිත් බොහෝ වැඩ අත් දෙකෙන් ඇස් දෙකෙන් කටින් කනින් කරන වැඩ මනින්ද්‍රිය අවශ්‍යයි. නමුත් 100%ක් නොවේ. නම් භාවනාවට එන විට නම් 100%ක්ම මනසත් සමගයි ක්‍රියා කලන්නට අවශ්‍ය. එම නිසයි භාවනාව අපහසු. මක් නිසාද? කැඩුණු මනසක් සමග, බිඳුණු මනසක් සමග, අකාර්යක්ෂම මනසක් සමග, හිරවුණු මලකඩ කෑ දුහුවිලි වැසුණු අබල දුබල වුණු මනසක් සමග භාවනා කරන්නට වෙනවා. මුලින්ම නම් මෙය කල නොහැකි දෙයක් සේයි හැඟෙන්නේ. කොහොමත් බෑ. ඒ හැඟීම ඇත්ත. හරියට නිෂ්පාදනය කළ දවසේ සිටම ධාවනය නොකළ වාහනයක් අවුරුදු ගානකට පස්සේ 25කට 50කට 40කට 60කට පමණ පසු පණ ගන්වන්න උත්සාහ කරනවා වගේ. ධාවනය කරන්නට උත්සාහ කරනවා වගේ ඒ යන්ත්‍රයේ පණ ගැන්වීමත් පහසු නෑ. අපහසුයෙන් නමුත් පණ ගැන්නුවත් ඒ යන්ත්‍රය ගැස්සි ගැස්සි වැඩ කරන්නේ රෝදහිර වෙලා. ධාවනය කිරීමත් පහසු නෑ. මහා අපහසුයි. ඉතින් කෙනෙකුට හිතෙන්න පිළිවන් එබඳු වාහනයක් පණ ගන්වාගෙන ගමන යනවට වැඩිය පයින් යන එක පහසුයි කියලා. ඇත්ත. වාහනයක ගමනක් යන එක පහසුයි. නමුත් කාලාන්තරයක් තිස්සේ පණ ගැන්වුවේ නැති ධාවනය නොකළ වාහනයක් හදිස්සියේ ගමනක් යන්න අවශ්‍ය වෙලා පණ ගන්වන්න හදන විට, ධාවනය කරන්න හදන විට විඳින්ට වෙන දුක, අපහසුතා, දුෂ්කරතා සමග සසඳන විට පයින් යන ගමන පහසුයි. නමුත් අමාරුවෙන් හරි මේ වාහනේ පණ ගන්වා ගත්තොත්, අමාරුවෙන් හරි තල්ලුකොට මේ වාහනය ධාවනය කරන්නට පුළුවන් වුණොත් ඉන්පසු පහසුවෙන් ගමන යන්න පුළුවන්. ප්‍රශ්නේ නම් මනින්ද්‍රියයි, මනසයි. මේ මනස හිර වෙලා නිවැරදි දිශාවට කරකැවුනේ නැති නිසා හිර වෙලා හැම පැත්තටම කරකවන්න හැදුව නිසා මේ මනසට විවේකයක් නොදුන් නිසා වෙහෙසටපත් වෙලා નિયમિત සේවාවන් සැපයුවේ නැති නිසා මනස හිර වෙලා භෞතික යන්ත්‍රයකට සිදුවන නස්පැත්තියම මනින්ද්‍රියටත් වෙලා අතහැර දැම්මොත් තවත් අකාර්යක්ෂම වෙනවා. මනින්ද්‍රිය අකාර්යක්ෂම වෙනවා කියන්නේ ජීවිතේම අකාර්යක්ෂම වීම. සමස්ත ජීවිතේම ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මතකය, මේ සියල්ලම අකාර්යක්ෂම වෙනවා. ඇහැ දුබල වුණොත් මුළු ජීවිතේම දුබල වෙන්නේ නැහැ. ඒ පෙනීම දැකීම පෙනීම දැකීම ආශ්‍රිත කටයුතු වලට පමණයි බාධා වෙන්නේ. කන් දෙක ඒ ශ්‍රවණ හැකියාව දුර්වල වුණොත් ඒ මුළු ජීවිතේම කඩා වැටෙන්නේ නැහැ. අනිත් හැකියාවනුත් ඒ වගේ. නමුත් මනින්ද්‍රිය කඩා වැටුනොත් මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. සම්පූර්ණයෙන්ම කඩා වැටුණු ජීවිත දිහා බලන්න, එබඳු ජීවිත බිමටම වැටිලා තිබෙන්නේ ඇහැ නිසාවත් කන නිසාවත් දිව නාසය නිසාවත් මේ සම නිසාවත් නොවේ, මතකයේ නිසාවත් නොවේ, මනස නිසයි, මනස වැටුණු නිසයි. එම නිසාම කල් නොදැමිය යුතු කාර්යයන්ගෙන් එකක් තමා මනස ප්‍රතිසංස්කරණය කර ගැනීම. මනස යථා තත්වයට පත් කර ගැනීම. මනස කාර්යක්ෂම කර ගැනීම. හැම වැඩක්ම අදම කරන්න බැහැ. බොහෝ වැඩ කල් දමන්න වෙනවා. සමහර වැඩ කල් දැමීමෙන් අලාභ විඳින්නට වෙනවා. සමහර වැඩ කල් දැමීමෙන් වාසනාවකුත් යහපතකුත් ලැබෙනවා. නමුත් මනස ප්‍රතිසංස්කරණය කර ගැනීම, කල් දමන්ට වෙන හානිය සහ නස්පැත්තිය වැඩි. සමහර විට නැවත හදාගන්න බැරි මට්ටමට මේ මනින්ද්‍රිය කඩාගෙන වැටෙන්න පුළුවන්. දැන් ඒ බඳු ජීවිතත් දකින්න ලැබෙනවා. ඒට කලින් එතැනට එන්නට කලින් මනින්ද්‍රිය මනස ප්‍රතිසංස්කරණය කර ගැනීමටයි අද දවස කැපකලේ. එය තාම බුද්ධිමත් තීරණයක්, ප්‍රඥාවන්තම තීරණයක්. හෙටට කල් නොදමා අද ඇහැට පෙනෙන රූපය දකින්නේ මනසයි, ඇහැ දකින රූපය මනසින් දකිනවා. ඒ මනසින් දැකීමටයි දැක්කා කියා කියන්නේ. නැතිනම් පෙනුනා පමණයි, දැකීමක් නැහැ. කනට ඇහෙන දේ මනසින් දකිනවා. කනට ඇහෙනවා, ඇහෙන දේ මනසින් දකිනවා. මනසින් දැක්කේ නැත්නම් ඇහුණු බව දන්නේත් නැහැ. දිවෙන් ලබන රසත් ඒ වගේ. දිවෙහි ආහාරයක් ගැටෙන විටම රහක් දිව ලබනවා ඇති. නමුත් ඒ රහ දිහා මනසින් බලනවා. නාසයෙන් ග්‍රහණය කරගන්නා ගඳ සුවඳ දෙසත් මනස බලනවා. ස්පර්ශ දෙසත් බලනවා. සිතීම දෙසත් මනසින් බලනවා. මනසින් නොබලා සිතන්නත් පුළුවන්. ඔහේ සිත සිටිනවා. කුමක් සිතනවද දන්නෙත් නෑ. ඇයි දේ සිතන්නේ දන්නෙත් නෑ. ඒ සිතීම දෙසත් මනසින් බලන්න පුළුවන්. ඒතර මේ මනසින් බලන ආකාර හයක් තිබෙනවා. සය ආකාරයකට මනසින් බලනවා. එසේ නොබලා ජීවත් වෙන්න පුළුවන්. මනසින් නොබලා ජීවිතයකට පවතින්න පුළුවන්. නමුත් ඒ ජීවිතයයි මේ ගහක ගලක පැවැත්මයි නැත්නම් සතෙකුගේ ජීවත් වීමයි අතර වෙනසක් නැහැ. ලොකු වෙනසක් නැහැ. පොත්පත් බෙදනවා. ධර්ම දාන වශයෙන් බෙදනවා. එමෙන්ම කෙනෙකුට කියවන්නට ලැබුණු බොහොම රසවත් අර්ථවත් පොතක් පත්‍රිකාවක් තවත් කෙනෙකුට දෙනවා කියවන්න කියා. ඒ කියවන්න කියා දෙන අතරම දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා කරන තවත් වදනක් තිබෙනවා. කියවා බලන්න. කියවා බලන්න. කියවීමෙන් නවත්තන්න එපා. කියවා බලන්න. සමහර විට මේ කියන කෙනාවත් අහන කෙනාවත් මේ වචනය හරියට කියන්නෙත් අහන්නෙත් නැතුව ඇති. නමුත් මෙතන තමා වටිනාම පණිවිඩය. කියවා බලන්න. කියවීමෙන් නතර නොවි කියවූ දෙය දෙස මනසින් බලන්න. දැන් කියවීම ඇහෙන් කරන කාර්යයක්. ඇහෙන් කියවන දේ දෙස මනසින් බලන්න. ඒට වඩා එහාට ගියොත් සමහර විට ගීතයක් නැතිනම් කවියක් එසේත් නැතිනම් දේශනාවක් සමහරට පටිගත කොට කෙනෙකුට දෙනවා මේ අහන්න. ඒ අහන්න කියන අතරම කියන අහලා බලන්න. අහලා බලන්න. ඒත් අහන්න කියන කාර්යය නම් වැටහෙනවා මේ කුමක්ද කියන්නේ අහන්න. අහලා බලන්න. ඒත් අහලා බලන්න කියන්නේ ඇසීම කණෙන් වෙන දෙයක්. ඒ කණෙන් වෙන දේ දිහා ඇහිම් බැලීමක් නොවේ. අහලා බලන්න. අන්න මනසින් බලන්න. ඇහෙන දේ දෙස මනසින් බලන්න. ස්පර්ශ කර බලන්න. සුවඳ බලන්න. රස බලන්න. බලන්න කියන වචනේ මේ අත්දැකීම් පහ සමගම යොදනවා. ඊනොත් එහාට ගිහිල්ලා කියනවා හිතලා බලන්න. සිතීම පමණක් මදි. සිතා බලන්න. සුවඳ බලන්න. රස බලන්න. ස්පර්ශය බලන්න. අසා බලන්න. කියවා බලන්න. ඇසීම කණින් කෙරෙන අතර අසා බැලීම මනින්ද්‍රියෙන් වෙන්නේ. දැන් මේ මනින්ද්‍රිය කියන වචනය සාමාන්‍ය ජනවහරේ නොයදුනාට මේ බලන්න කියන විට නම් ඒ කියන්නේ මනින්ද්‍රියෙන්ම කළ යුතු දෙයක් නිසායි. ඒතර මනින්ද්‍රිය කියනවා වෙනුවටයි මේ බලන්න කියා කියන්නේ. බලන්න. කියවා බලන්න, අසා බලන්න, විඳ බලන්න, ගිහින් බලන්න, සිතා බලන්න. ඒතර බැලීම, දැකීම, දැක්ම හැම මිනිස්සෙකුටම දැක්මක් තිබෙනවා. දැක්මක් නැති මිනිස්සෙක් නැහැ. ඒ දැක්ම හරිද, වැරදිද, දෝෂ සහිතද, විකෘතිද, ඒ වෙනම කාරණයක්. දැක්මක් තිබෙනවා. මේ මනින්ද්‍රියෙන් කෙරෙන බැලීමක් තිබෙනවා. හැම මිනිස්සෙකුටම පෞද්ගලික වුණු. ඒ තමයි අනන්‍යතාවය. අනන්‍යතාවයක් ගැන කතා කරන ඒ අනන්‍යතාවයේ තිබෙන්නේ ඇහි නොවේ. කනෙත් නොවේ. ඒ කන් දෙකේ හැඩය ගත්තොත් දෙදෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අනන්‍යතාවය ගැන කතා කරන විට නම් ඒ අනන්‍යතාවයේ නාසයේවත් දිවේවත් ඇහිවත් තිබෙන අනන්‍යතාවයක් නොවේ. අර දැක්මේ තිබෙන පෞද්ගලිකත්වය. දෙදෙනෙක් දකින විදිහ වෙනස්. මනින්ද්‍රියෙන් දකින විදිහ වෙනස්. ඇහින් කනින් නොවේ. මනින්ද්‍රියෙන් දකින විදිහ වෙනස් නිසායි අනන්‍යතාවයක් ගොඩනැගී තිබෙන්නේ. මම ඔබ. ඔබ මා වගේ නොවේ, මා ඔබ වගේ නොවේ. මේ වෙනස්කම් විවිධත්වය. කිසියම් සමානත්වයක් තුල විවිධත්වයක්. සමානත්වයක් තිබෙනවා. දැන් තේ එකක් කියවහම ඒ සමානත්වයක් තිබෙන ඒ කෝපි එකක් නොවේ, දෙහි නෙවෙයි, දොඩන් නෙවෙයි, ඒ සමානයි. නමුත් ඒ සමානත්වයේ තුල දෙදෙනෙකු හදන තේ දෙකක්, දෙදෙනෙකු හදන පොල් සම්බෝලේ දෙකක්, රස වෙනස්, පාට වෙනස්, හැර වෙනස්, සුවඳ වෙනස්. නමුත් එකම අමුද්‍රව්‍ය. ඒ සමානයි. අමුද්‍රව්‍ය එකයි. නමුත් හදන විදිහ, අනන විදිහ, අඹරන විදිහ මෙව වෙනස්. ඒ වෙනස්කම් එන්නේ මනින්ද්‍රියෙන්. මේ මනින්ද්‍රිය යමක් දැස බලන විදිහටයි පුද්ගලයා කියා කියන්නේ. මම කියා කියන්නේ. උදාහරණයක් විදිහට ගහක්. ඒ පොදු සංකේතයක්. කාටත් වැටහෙන සංකේතයක්, කවුරුත් අත්දැක තිබෙන රූපයක් ගහක්. මේ ගහක් දිහා බැලිය හැකි ආකාර කොපමණ තිබෙනවද? මේ ගැන මෙනෙහි කරන්න මෙනෙහි කරන්න විශ්මයටපත් වේ. ගහක් දිහා බලන්න පුළුවන් ගොවියෙකුගේ ඇහිං, කෘෂිකර්මාන්තයේ යෙදෙන කෙනෙකුගේ ඇහිං. දැන් ඒ ඇහිං කිව්වහම අර භෞතික ඇස් දෙකෙන් නොවේ, මනසින්, මනින්ද්‍රියෙන්. හැබැයි එහෙම කියන්නේ නැහැ අපි. අපි කියනවා ගොවියෙකුගේ ඇහිං. බලන්න පුළුවන්. ඒ බැලුවහම ඒ ගහට කළ යුතු සාත්තු පෙනෙනවා. මොනවද කරන්නට අවශ්‍ය? ජලය අවශ්‍යද? පොර අවශ්‍යද? පස බුරුල් කරන්නට අවශ්‍යද? ගෙඩි කොහොමද? පල කොහොමද? කරල් කොපමණද? කවද්ද නෙලාගන්නේ අස්වැන්න? දැන් මේ සියල්ල පෙනෙන්නේ අර ගොවියෙකුගේ ඇහිං බැලුවොත් පමණයි. දැන් ඒ ගොවියෙකුගේ ඇසින් පමණද ගහක් දෙස බලන්නට පිළිවන්. පරිසර වේදිකුගේ ඇහිං බැලුවොත් පෙනෙන්නේ අර කාරණා නොවේ. ඒට සපුරාම වෙනස් ගහකුයි පරිසර වේදියෙක් දකින්නේ. පාරිසරික සම්පතක් ලෙස මේ පරිසරය පිරිසිදු කරන දෙයක් විදිහට. සමහර විට වඳ වී යන රතු ලේඛනයේ තිබෙන ශාකයක් විදිහට, රැකගත යුතු දෙයක් විදිහට පරිසර වේදියෙක් දකිනවා. ඒ ගහම පරිසර වේදියාට පේන්නේ කවද්ද ගෙඩි කඩන්න ඕනේ, කරල් කඩා ගන්න ඕනේ කවද්ද? ඒව පේන්නේ නැහැ. ඒතර අර පරිසර වේදියාට පෙනුණු දේ ගොවියාට පේනෙන්නේ නැහැ. දැන් මේ දෙදෙනාම යමක් දකිනවා. හැබැයි දකින්නේ ඔවුනොවුන්ට ආවේනික වූ කාරණා ටිකක් පමණයි. කොටසකට අන්දයි. කොටසකට අන්දයි. සමස්තේම දකින්නේ කොටසයි පෙනෙන්නේ. තවත් බලන්න පුළුවන්. උද්භිත විද්‍යාඥයෙක්ගේ ඇහිං බැලුවොත් ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයක් දකින්නේ. ඒ ශාකයේ පවුල, කුලකය, එහි වයස සහ තවත් කාරණා. මේ මුල් බිම කොහෙද? කවද්ද ලංකාවට ආවේ? මේ බොහෝ කාරණා. නමුත් ඒ කාරණා කිසිවක් අර පරිසර වේදියාගේ ඇහිං බැලුවත් නැතිනම් ගොවියාගේ ඇහිං බැලුවත් පෙනෙන්නේ නැහැ. කලාකරුවෙක්ගේ ඇහිම් බැලුවොත් ඔය කිසිවක් දකින්න බෑ. කලාකරුවාට පෙනෙන්නේ අමුතුම චිත්‍රයක්. බොහොම කලාත්මක කෘතියක් තමයි කලාකරුවෙකුට පෙනෙන්නේ ගහක් දිහා බැලුවහම. චිත්‍ර ශිල්පියෙක් ගහ දිහා බැලුවොත් ලස්සන චිත්‍රයක්. කවියෙක් ගහ දිහා බැලුවොත් ලස්සන කවියක්. ඒ ලස්සන කවිය අර චිත්‍ර ශිල්පියා දකින ලස්සන චිත්‍රයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ ලස්සන උද්භිත විද්‍යාඥයාට බලන්න බෑ. ඒ කවියා දකින ලස්සන, චිත්‍ර ශිල්පියා දකින ලස්සන ගොවියට පේන්නෙත් නෑ, පරිසර වේදියට පේන්නෙත් නැහැ, උද්භිත විද්‍යාඥයාට පේන්නෙත් නෑ. උද්භිත විද්‍යාත්මක කාරණා කවියට පේන්නෙත් නෑ, චිත්‍ර ශිල්පියාට දකින්නත් බෑ. ඡායාරූප ශිල්පියෙක් ගහ දිහා බැලුවොත් ඒ වෙනමම රූපයක් තමයි දකින්නට ලැබෙන්නේ. ආලෝකයේ වැටෙන දිශාව, අඳුරු පැත්ත, වර්ණ, රටා වෙනම. ගෙවතු නිර්මාණ ශිල්පියෙක්, උද්‍යාන නිර්මාණ ශිල්පියෙක් දැක්කොත් ඔය කිසිවක් පෙනෙන්නේ නැහැ. ඒ බිමට ඒ ගහ ගැලපෙනවද? කොයි විදිහේ වෙනසක්ද කරන්න ඕනේ? මොන අත්තද කපන්න ඕනේ? කොයි පැත්තෙන්ද කපාදු කරන්නට ඕනේ? දැන් මෙහෙම සිතුවොත් මේ හිතන්න පුළුවන්ද? දවස ඉවර වෙනතුරු මෙනෙහි කළොත් දැකිය හැකි කෝණ ගණන මෙපමණයි කියන්න බෑ. ආර්ථික විද්‍යාඥයෙකු බලන විදිය, ඊළඟට සමාජ විද්‍යාඥයෙක් බලන විදිය ඒවා වෙනස්. වෛද්‍යවරයෙක් බලන විදිය සමහර වෛද්‍යවරයෙක්ගේ අහිම් බැලුවොත් එය ඔසු ගබඩාවක්, බෙහෙත් ගබඩාවක් ගහ කියන්නේ. ඒ කවියා දැක්කේ නැහැ. ඡායාරූප ශිල්පියා දැක්කෙත් නැහැ. කෙම්පහම් කරන කෙනෙක් දකින ගහ නෙවෙයි ගොවියා දකින්නේ. සමහරට ගුප්ත විද්‍යාවේ නිරතව සිටින කෙනෙකුගේ ඇහිම් බැලුවොත් වෙනමම ගහක්, යක්කු ඉන්න ගහක්, දෙවියන් නදහන කෙනෙක්ගේ ඇහිම් බැලුවොත් රුක් දෙවියන් වැඩවසන ගහක්. දැන් රුක් දෙවියන් වාසය කරන ගහ අර කලින් හිටියේ කාටවත් පේන්නේ නැහැ. උද්භිත විද්‍යාඥයාට පේන්නේ නැහැ. කවියට, චිත්‍ර ශිල්පියාට, ගොවියට, පරිසර වේදියාට මේ කාටවත් පේන්නේ. එය පෙනෙන්නේ දෙවියන් අදහන ඇහැට පමණයි. ඒ මනසට පමණයි. දැන් මේ සියල්ලටම වඩා වෙනස් ගහක් තමයි ලී කපන ඉර ණයට පේන්නේ. ඒකේ වටාඩි ගාන, ඝනාඩි ගාන, දික්කඩි ගාන. ඒ වටාඩි, දික්කඩි, ඝනාඩි අර මුලින් දැක්ක කාටවත් පේන්නේ නැහැ. දැන් මේ උදාහරණය මෙනෙහි කළොත් මේ වෙනස මනසේ වෙනසයි. මේ තමා අනන්‍යතාවය, මේ තමා පෞද්ගලිකත්වය, මේ තමා මම. මට පේන්නේ මගේ මනස මට පෙන්වන දේ පමණයි. වෙන දෙයක්, ඉන් එහා දෙයක් මට දකින්නට බෑ. මෙන්න මම. මම යනු දකින ආකාරයයි. කුමක් දකින ආකාරයේද? මනස යමක් දකින ආකාරයයි. තව විදිහකට පවසනවා නම් මනින්ද්‍රිය සකස් වී ඇති ආකාරයයි. මනින්ද්‍රිය හැදිලා තිබෙන ආකාරයටයි මම කියා කියන්නේ. මගේ හැටි මෙන්න. මම හිතන විදිහ, මම කන විදිහ, බොන විදිහ, අඳින විදිහ, ජීවත් වෙන විදිය මේ සියල්ලම අවසාන වශයෙන් මනින්ද්‍රිය දකින ආකාරයයි. ඒ මනින්ද්‍රිය දකින කෝණය තුල පුද්ගලයා හිර වෙලා, ඒ දකින කෙනා හිර වෙලා, ඒ පුංචි කෝණයක් ඇතුලේ සමහර විට එක අංශකයක කෝණයක්ින් දකින්නේ. ඒ අංශකය තුල හිර වෙලා ඉන්නේ. කවුද සිර වී සිටින්නේ? දකින්න. දකින්න තම දැක්ම තුල සිර වී සිටින්නේ. තම දැක්ම තුල සිර වී සිටීමින් දැකීමට තමා දහමේ කියන්නේ දිට්ටි කියා. දෘෂ්ටි. මේ වචනේ නිතරම භාවිතා වෙනම දිට්ටි දෘෂ්ටි අත්හරින්න කියා දහම නැවත නැවත අවධාරණය කරන දෙයක්. ඉක්මවා යන්න, හිර වෙන්න එපා. දෘෂ්ටියක් යන කුමක්ද? මනින්ද්‍රිය දකින කෝණය තුල දකින්නා සිර වී නම් සිටින්නේ. වෙන දැක්මක් නැහැ, වෙන පෙනීමකුත් නැහැ. එපමණයි, ඒ තමයි ඇත්ත. ඉන් එහා ඇත්තක් නැහැ. ඉන් එහා ඇත්තක් පේන්නේ නැහැ. කවුරු මොනවා කියවත් සියලුම දෘෂ්ටි මනින්ද්‍රියේ නිස්පාදන. ඇහෙවත් කනේවත් කෙස් ගස්වලවත් වෙන කොහෙවත් නිස්පාදන නොවේ. මනින්ද්‍රියේ නිස්පාදන, මනසේ නිස්පාදන සියලුම දෘෂ්ටි. මනසම නිර්මාණය කරන දෘෂ්ටිවල මනසම හිර වෙලා එළියට එන්න බෑ. එන්න පුළුවන්, නමුත් එළියට එන්න අපහසුයි. මම යනු මනින්ද්‍රියේ නිස්පාදනයක්. මේ විදිහට බලන විට ඒ පැහැදිලි වෙනවා. මම කියලා කියන්නේ වචනයක්. ඒ වචනය භාවිතා කරන්නේ පෞද්ගලික දැක්ම කියන අර්ථයෙන්. පෞද්ගලික දැක්ම, පොදු දැක්මක් නැහැ. සමස්තය පෙනීමකුත් නැහැ. පෙනෙන්නේ අංශුවක්. බලන්නේ අංශකයකින් නිසා. අංශකයකින් බලන කෙනාට අංශුවක් මිස සමස්තය පෙනෙන්නේ නැහැ. මම කියන්නේ අංශකයක කෝණයකින් අංශුවක් පෙනෙන කෙනාට. එයා ලොක්කෙක් නන් නොවේ, බුද්ධිමතෙකුත් නෙවෙයි. කොහොමත් ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් බෑ. එබඳු මමෙකුට, එබඳු මමෙකු කරන ලොකුම කාර්යය තමා වාද කිරීම, තර්ක කිරීම. ඒ තමන්ට පෙනෙන අංශුව පමණයි තිබෙන්නේ, වෙන කිසිවක් නැහැ. තමන්ට පෙනෙන දේ තමා ඇත්ත, වෙන කිසිම ඇත්තක් නැහැ කියන ඒ දෘෂ්ටිය, ඒට දිෂ්ටි වුණහම වාද. එබඳු දෘෂ්ටිගත් කෙනෙක් සමග ජීවත් වීම පහසු නැහැ. කුමක් හරිද කුමක් වැරදිද කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. අප කියන පුදුම මමත්වය. දැන් මේ බඳු මනසක් සමගයි භාවනා කරන්නේ. ඒ ලේසි නෑ. ඒ බඳු මනසක් සමග කිසිවක් කිරීම පහසු නෑ. තාම පටු දැක්මක් තිබෙන මනසක්. පටු දැක්මක් සහිත මනසකින් වැඩ කිරීම පහසු නෑ. සහයෝගයෙන් වැඩ කිරීම කොහොමත් පහසු නෑ. ගැටුම්, භාවනා කිරීම ඉතාම දුෂ්කරයි. නමුත් කළ යුතු එකම දේත් භාවනාවයි. මේ මනස වෙනස් කරන්න නම්, පළල් කරගන්න නම්, ගැඹුරු කරගන්නට නම්, දැක්ම පිරිසිදු කරගන්නට නම් කළ යුතු එකම දෙයක් භාවනාවයි. එතනදී බොහෝම ජනප්‍රියම භාවනාව තමා සිත එකඟ කිරීම. සිත එකඟ කිරීම එක අරමුණක සිත තබා ගැනීම. ඒ ගහම උදාහරණයකට ගත්තොත් කෙනෙකුට පිළිවන් ගහක් දිහා බලාගෙන ඒ ගහටම ඇස් දෙක යොමු කරමින් සම්පූර්ණ අවධානය ගහටම යොමු කරමින් ඉන්න. අන් සියල්ල බැහැර කරමි. පහසු නෑ. තව දේවල් ඇහෙනවා, මතක් වෙනවා, රිදෙනවා. එපමණක් නොවේ, තවත් දේවල් පේනවා. පසුබිම පේනවා, තව ගස් පේනවා, මිනිස්සු, සත්තු, ඒ ගහේ වහලා ඉන්න කුරුල්ලන්, අහස, වලාකුල්, කඳු, මේ සියල්ල පෙනෙනවා. නමුත් ඒ කිසිවක් වෙතට අවධානය යොමු නොකොට අර වෙන් කරගත් ගහට පමණක් කෙනෙකුට පුළුවනි අවධානය යොමු කරන්න. එය අතිමහත් පරිශ්‍රමයකින් පුහුණු විය යුතු අභ්‍යාසයක්. කළ හැකි දෙයක්. කාලයක් ගත වෙනවා. නැවත 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 සම්පූර්ණ අවධානය ගහ වෙතට පමණක් යොමු කරන වෙන කිසිවකට නොවේ. ඇහෙන දේවල් වලටත් නොවේ, දැනෙන දේවල් වලටත් නොවේ, මතක් වෙන දේවල් වලටත් නොවේ, පෙනෙන අනිකුත් රූප වලටත් නොවේ. හුදු තෝරාගත් ගසට පමණයි. එබඳු දුෂ්කර එමෙන්ම දීර්ඝ කාලීන පුහුණුවකින් පසු අන්න මනින්ද්‍රියට ඒ ගහ පමණක් දකින්න පුළුවන්. වෙන කිසිවක් මනින්ද්‍රියට පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ අර අවධානය යොමු කළ රූපය පමණයි. මෙම අභ්‍යාසය තමා භාවනාවසේ එදත් අදත් කවදත් ජනප්‍රිය. මේට තමා කසින භාවනා කියන්නේ. යෝගී භාවනා ක්‍රම. මනස විසිරෙන්නේ නැහැ. එකයි පේන්නේ. දෙකක් නැහැ, එකයි. ඒකීය භාවයට පත් වෙනවා. ඒකාග්‍ර වුණා කියලත් කියනවා. මේ වෙහෙසක් නැති තැනකට එනවා. දැන් වෙහෙස, මානසික වෙහෙස බොහෝ විට අත්දකින්නේ විසිරීම නිසා. දැන් මෙතනට පැමිණියොත් විසිරීමක් නැති නිසා ලොකු විවේකයක්, සැහැල්ලුවක් ලැබෙන්නේ. නමුත් මෙයට නොවේ සමාධිය කියා දහමේ විස්තර කරන්නේ. මේ දෙක දෙකක්. මේ ඒකාග්‍රතාවයයි ඔය කසින භාවනාවලින් නැතිනම් යෝගී අභ්‍යාසවලින් ලැබෙන ඒකාග්‍රතාවයි භාවනාවෙන් ලැබෙන සමාධියයි දෙකක්. මනින්ද්‍රිය දැන් අර ගහ ඇතුළ හිර වෙලා වෙන ලෝකයක් නැහැ. මේ මනින්ද්‍රියට, ඒ මනසට ලැබෙන එකම අත්දැකීමේ ගහ එපමණයි. නමුත් ඒ ඇත්තක් නොවේ. ඒ නොවේ ඇත්ත. ඒතර සත්‍යයෙන් දුරස්සුණු කිසියම් ගුප්තම අධ්‍යක්ීමක් තමා එබඳු අභ්‍යාස වලින් ලැබෙන්නේ. සමාධිය යනු එබඳු ගුප්ත අත්දැකීමක් නොවේ. යථාර්ථයෙන් දුරස්සු. සමාධි භාවනාවෙන් පුහුණු වෙන්නේ ඒට වඩා වෙනස් ආකාරයකට මනස දියුණු කරන්න. කෙබඳු ආකාරයකටද? කිසිවෙකු නොවී කෙසේද ගහ දිහා බලන්නේ? කවුරුවත් නොවී, කවියෙකු නොවී, චිත්‍ර ශිල්පියෙකු නොවී, ඡායාරූප ශිල්පියෙකු නොවී, පරිසර වේදියෙකු නොවී, ආර්ථික විද්‍යාඥයෙකු, විද විද්‍යාඥයෙකු, සමාජ විද්‍යාඥයෙකු, වෛද්‍යවරයෙකු, උද්‍යාන නිර්මාණ ශිල්පියෙකු, සත්ව වේදියෙකු, මේ කිසිවෙකු නොවී පුළුවන්ද බලන්න. ඒ තමා අභියෝගය. මක් නිසාද? එදා මෙදා තුර සියල්ලම දුටුවේ යමෙකු වී, යමෙකු බවට පත් වී, කවුරුන් හෝ බවට පත් වී. අර කසින නැතිනම් යෝග භාවනාවලදී ගහ තමන් බවට පත් වෙනවා, තමන් ගහ බවට පත් වෙනවා. ඒටයි ඒකාත්මික වීම කියන්නේ. දෙතනත් යමෙකු බවට පත් වුණා. කිසිවෙකු බවට පත් වුණොත් එතන පැවැත්මක් තිබෙනවා. කවුරුන් බවට හෝ පත් වුණොත්, ඒ කවුරු වුණත් කමක් නැහැ, එතන පැවැත්මක් තිබෙනවා, අනන්‍යතාවයක් තිබෙනවා. කර්ම කෙරෙනවා, විපාක විඳින්න වෙනවා. ඒ කරන කර්ම හොඳ කර්ම වෙන්න පුළුවන්. දැන් පරිසර වේදියෙක් ඇහිම් බැලුවොත් හොඳ කර්ම කෙරෙන්නේ, වෛද්‍යවරයෙක් ඇහිම් බැලුවත් හොඳ කර්ම. ඒතරේ හොඳ කර්ම කරනවා, ඒවට විපාක තිබෙනවා. විපාක විඳින්නට ඒ කර්ම කළ කෙනාට ඉන්න වෙනවා. ඒකට තමයි පැවැත්ම කියා කියන්නේ. පැවැත්ම කවුරුන් වුණත් පැවැත්මෙන් ඈත් වෙන්න බෑ. සසර කොටසක් කවුරු වුණත්, තමන් විද්‍යාඥයෙකු වුණත්, ව්‍යාපාරිකයෙකු වුණත්, දාර්ශනිකයෙකු වුණත්, කලාකරුවෙකු වුණත්, තමන් ගහ වුණත්, පැවැත්මක කොටසක් බවට පත් වෙනවා. ගහ වටේ කැරකෙන කෙනෙකු බවට පත් වෙනවා. ගහ අල්ලගෙන ඒ ගහ වටේ කැරකෙන කෙනෙක්. එක අංශකයකින් තව අංශකයකට යන්න පුළුවන්. හැබැයි ඒත් පේන්නේ අංශකේ විතරයි. වෙන යමක් පේන්නේ නැහැ. සමාධි භාවනාවෙන් කෙරෙන්නේ ඒට ඉඳුරාම වෙනස් කාර්යයක්. තමන් දැන් දකින විදිහ දකිනවා. දැන් මේ තමයි තුන්වෙනි දැක්ම. පළවෙනි දැක්ම කුමක්ද? ඇහින් බැලීම. දෙවෙනි දැක්ම මනින්ද්‍රියෙන් දැකීම. දර ඇහැට පේන රූපයේ දෙස මනසින් බලන අන්න මම. ඒ මනසින් බලන කෙනාටයි කියන්නේ ඔය කියූ සියලුම තනතුරු පට්ටන් තානාන්තර. දාර්ශනිකයෙක්ද, විද්‍යාඥයෙක්ද, වෛද්‍යවරයෙක්ද, සියලුම කාරණා. කවියෙක්ද. එතනින් නවතිනවා. දැන් සමාධි භාවනාවේදී ඇහින් ඇහැට පේන දේ දෙස මනසින් බලන ආකාරය දිහා බලනවා. ඒතර තුන්වෙනි දැක්ම. තව විදිහකට කීවොත් තමන් දිහා බලනවා. ගහ දිහා නොවේ, තමන් දිහා බලනවා. ගහ යනු අවසාන වශයෙන් මනින්ද්‍රියට වැටුණ ඡායාවක්. ඒ නේ ඇත්තම කතාව. ගහ යනු ඇහැට වැටුණ ඡායාවක් නේ. ඒ ඇහැට වැටුණ ඡායාව දෙස මනස බැලුවහම කිසියම් කෝණයකින් මනසට පේනවා යමක්. ඒ තමන් බලන කෝණයට අනුව. එතනින් මනස නවතිනවා. මෙන්න මම, මෙන්න මා දුටු දේ, මමයි මගේ අත්දැකීම. සමාධි භාවනාවේදී ඒ දකින මමව දකිනවා. ඇයි මෙහෙම පේන්නේ? ඇයි ලස්සන ගහක් පේන්නේ? ඇයි මේ ගෙඩි හැදෙන ගහක් පෙනෙන්නේ? ඇයි පෙනෙන්නේ? එහෙම බලන නිසා. එහෙම බලන කෙනෙකු නිසයි තමන්. ତର බලන කෙනා දෙස බැලීමයි සමාධි භාවනාව. මේ මොන වචන වලින් කියවත් වෙන්නේ එයයි. මනින්ද්‍රිය දෙස බැලීම. එතෙක් කවුරුවත් මනින්ද්‍රිය දෙස බැලුවේ නැහැ. අර කසින භාවනා කරන කෙනාවත් මනින්ද්‍රිය දෙස බැලුවේ නැහැ. මනින්ද්‍රියයි ගහයි එකට ඇලෙව්වා. අන් සියල්ල කපා හරියට චිත්‍රයකින්, ඡායාරූපයකින් එක රූපයක් ගානට කපලා ඇලෙව්වා වගේ. අනිත් රූප සියල්ලම අයින්කට ඒ වගේ කසිනේදි කරන්නේ මනින්ද්‍රියයි රූපයයි අලවනවා එකට. මේ දෙන්න එක්කෙනෙක් කරන. ඒ කසින භාවනාවට යන්න කලින් සාමාන්‍යයෙන් බලන විට පේන්නේ තමන් බලන විදියට. ඒතරේ මම කවුද? ඇයි මට මෙහෙමම පේන්නේ? මිට වෙනස් විදිහකට බලන්න බැරිද? බෑ. ඇයි බැරි? තමන්ගේ කෝණේ තමන් හිර වී සිටින නිසා. සමාධියේදී කෙරෙන්නේ මේ කෝණ පුපුරවල හරින. මේ කෝණ වලින් හිර වී සිටින ඒ මනින්ද්‍රිය ඒ කෝණ පුපුරවා හැර නිදහස් කරගන්න. ତେර නිදහස් මනස, නිදහස් මනින්ද්‍රිය. සිරනවුණු මනින්ද්‍රිය. එකම කෝණයකින්, එකම අංශකයකින්, එකම අංශුවක් පමණක් පෙනෙන මනසක් නොවේයි. ද ඕනෑම කෝණයකින් බලන්න පුළුවන්. මක් නිසාද? දැන් මනින්ද්‍රිය නිදහස්. දැන් මනින්ද්‍රිය කර්මඤ්ඤයි. මේ වචනේ තමා දහමේ යෙදෙන්නේ. සමාධි භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල ගැන කතා කරන විට මනින්ද්‍රිය නැතිනම් මනස කර්මඤ්ඤ තත්වයට පත් වෙනවා. කර්මඤ්ඤ එනම් ක්‍රියාශීලී තත්වයට පත් වෙනවා. එතෙක් මනස අකර්මඤ්ඤයි. පුංචි කෝණයක් ඇතුළේ පමණයි මේ මනසට දුවන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. ඉංගහා බෑ හිතන්. එබඳු මනසකට දහමේ කියන්නේ අකර්මණ්‍ය මනසක්. ତତେ සාමාන්‍ය මනස අකර්මණ්‍යයි. හිතුවට මේ දුවනවා පුදුම විදිහට, කාර්ය බහුලයි. කාර්ය බහුල වෙන්න පුළුවන්, නමුත් ක්‍රියාශීලී නැහැ. කාර්යක්ෂම නැහැ. කාර්යක්ෂමතාවයයි කාර්ය බහුලත්වයයි දෙකක් අහසට පොළොව වගේ. අකාර්යක්ෂම මනස සෑම විටම කාර්ය බහුලයි. කාර්යක්ෂම මනස කාර්ය බහුල නෑ. ඒ විවේකී මනසක්, විවේකී මනසකට පමණයි ක්‍රියාශීලී විය හැක්කේ. කෝණයෙන් කෝණයට ගොස් ඒ එක් එක් කෝණයට පෙනෙන විදිහට බලන්න පුළුවන්. ඒ හැකියාව ලැබෙනවා සමාධියේදී. තව කෙනෙක් තවත් දෙයක් කියන විට ඒ කෙනාගේ ඇහින් ඒ කියන දේ දිහා බලන්න පුළුවන්. එපමණම නිහතමානී කෙනෙකු බවට සමාධිය පුද්ගලයාව පත් කරනවා. ඉතින් මේ සමාධියේ ඊළඟ ලක්ෂණය තමයි මානෙ අඩුකම. දැන් මේවා තමයි භාවනාවේ ප්‍රගතිය මනින මිනු. තමන් හිර වෙලා දින්නේ තමන්ගෙම කෝණයක් ඇතුලේ. හැමදේම හිතන්නේ එකම විදිහටද? වෙනස් කෙනෙක් වෙනත් කෙනෙක් වෙනස් දෙයක් කියනකොට තමන්ට රිදෙනවද? කුපිත වෙනවද? වාද කරනවද? තර්ක කරනවද? ඔප්පු කරන්න හදනවද? අනිත් කෙනා පිළිගන්නේ නැත්නම් ඒ තැනත්තව අයින් කරනවද? තරහ වෙනවද? නිදහස් මනසක්, ලිහිල් මනසක්, සැහැල්ලු මනසක්, හරියට වතුර වගේ, හරියට හුළඟ වගේ. මෙන්න මම කියා පෙන්වන්නට හැඩයක් හෝ නිශ්චිත පාටක් නැති. ඒ සඳහා තමන්ව අත්හරින්නට අවශ්‍යයි. තමන්ව අත් නොහැර එබඳු අසීමිත වූත් අනන්ත වූත් නිදහසකට එන්න බෑ. තමන්ව අත්හැරීම යනු දිට්ඨිය අත්හැරීම, දිට්ඨිය දෘෂ්ටි අත්හැරීම. ඒට කියනවා ආත්ම දිට්ඨි, ආත්ම දෘෂ්ටි, මම කියන දෘෂ්ටිය. දැන් මම කියන දෘෂ්ටිය එහෙම දෘෂ්ටියක් අපිට තියෙන බව අපි දන්නේ. මම කියන දෘෂ්ටිය anu මම හිතන විදිය, මම කන විදිය, මම බොන විදිය, මම අඳින විදිය, මට පෙනෙන විදිය, මා පිළිගන්න විදිය, මා අදහන විදිය, මා වඳින විදිය, මා භාවනා කරන විදිය. මේ හැම දෙයක් තුළම මේ මම ඉන්නවා. ඒ දෘෂ්ටිය තිබෙනවා. ඒ දෘෂ්ටියේ ස්වභාවය කුමක්ද? මා කරන විදිහ තමා හරි. මෙය තමා සත්‍ය. වෙනත් ක්‍රම තිබෙන්න පුළුවන්. හැබැයි ඒවා බොරු, වැරදි. මේ සායම ගාගත්තොත් නම් මමත්වය අත්හැරීම ලේසි නෑ. මේ ලනුවෙන් තමා අත්දැකීම් ටික බැඳලා තියෙන්නේ. මොන ලනුවෙන්ද? හරි කියන ලනුවෙන්. මේම තමා සත්‍යයේ කියන තේඩාවෙන් හිතන ආකාරය, කල්පනා කරන ආකාරය, ජීවත් වෙන ආකාරය, මේ සියල්ල, මේවා වෙන වෙනම තිබෙන දේවල්, මේ සියල්ල එකට මිටකට බැඳලා තියෙනවා, එක මිටියකට. එවිට බොහොම ගොරෝසු බරපතල මමෙක්ව තමා පෙනෙන්න තියෙන්නේ. සමාධියේදී මේ ලිහලා දාන්න. එවිට අර බරපතල තත්ත්වේ නැහැ. දැන් බෙන් වෙලා. මමත්වේ විසිරීලා තිබෙන්න පුළුවන්. නමුත් විසිරීලා. ඕනෑම අත්දැකීමක් සමග මේ සමාධිය කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. සමාධියෙන් තොරව අත්දකින විට ඒ අත්දැකීමේ තිබෙන පෞද්ගලිකත්වය, ඊළඟට අවශ්‍ය නම් ඒ අත්දැකීමත් සම්පූර්ණයෙන්ම එකතු වෙලා ඒ අත්දැකීම මම කරගෙන ඒකාග්‍ර වෙන්න පුළුවන්. ඊටත් එහාට ගොස් ඒ සෑම අත්දැකීමක්ම මානසික නිෂ්පාදන විදිහට බලන්නත් පුළුවන්. ඒ මානසික නිෂ්පාදන විදිහට දුටුවොත් තමයි ඒ නිෂ්පාදනයේ වීම අත්හරින්න පුළුවන්. තමන්ට අවශ්‍ය දෙයක් නිෂ්පාදනය කරගන්නත් පුළුවන්. අවශ්‍ය නැත්තම් කිසිවක් නිෂ්පාදනය කරගන්නේ නැතිව ඉන්නත් පුළුවන්. යමෙක් බවට පත්වී දකින්නත් පුළුවන්. දකින දේ බවට පත්වී දකින්නත් පුළුවන්. මේ දෙවෙනි දැක්ම පළවෙනි දැක්ම අපි කතා කළා. කවුරු හරි කෙනෙකු බවට පත්වී අපි දකිනවා. ඒ තමයි සාමාන්‍ය දැක්ම. ඊළඟට ආධ්‍යාත්මයට එන විට නැතිනම් යෝග කසින වලට එන විට දකින දේ බවට දකින්නාපත් වෙනවා. ඒ දෙකම එකක් බවට පත් වෙනවා. ඉනුත් එහාට විමුක්ති මාර්ගයට එන විට දකින්නාව දකිනවා. දකින්නාව අසන්නාව දකිනවා. විඳින්නාව දකිනවා. දැක ඒ විඳින්නාව අත්හරිනවා. දකින්නාව අත්හරිනවා. ඒ අත්හැරියාම ලැබෙන්නේ අසීමිත නිදහසක්. නැතිනම් මේ විඳින්නා තුල හිර වෙලා හිටියේ. දකින්නා තුල හිර වෙලා. ඒක මහා ලොකු හිරගයක් නෙවෙයි. බොහොම පුංචි, තාම කුඩා අංශු මාත්‍ර සිර කූඩුවක් ඇතුලේ මනින්ද්‍රි හිර වෙලා තිබුණේ. ඒ සිර වී තිබුණු බව වැටහෙන්නේ නිදහස් වනතුරු. කිසිවෙකු බවටපත් නොවි දකින්න. ඒ සඳහා කවුරුන් බවටපත් වීද දකින්නේ කියා සොයාගන්න. දැන් වර්තමානයේ කවුරු විදිහටද දකින්නේ? කවුරු විදිහටද අහන්නේ? කවුරු විදිහටද විඳින්නේ? හොයාගන්න. හොයාගෙන එයාව අත්හරින්න. අත්හැර කිසි කෙනෙකු බවට පත් නොවි බලන්න, අහන්න, විඳින්න. අහන්න, බලන්න, විඳින්න කවුරුවත් බවට පත් වෙන්න අවශ්‍ය නැහැ. ඒට දහමේ බොහොම ලස්සන කෙටි වචනයක් කියනවා. අකිංචනම්. අකිංචනම්. කිසිවෙකු බවට පත් නොවි. කිසිවක් බවට පත් නොවි. අකිංචනම්. අනාදානම්. කිසිවක් ග්‍රහණය කරගන්නේ නැතිව, අල්ලගන්නේ නැතිව. කිසිවෙකු බවටපත් නොවුනොත්, කිසිවෙකුම බවටපත් නොවුනොත් ලැබෙන නිදහසේ සීමාවක් නැහැ. ඒතන් දීපං අනාපරං. මෙන්න මෙතනයි සීමාව කියන්න බැරි තරම් අසීමිත වූ භූමියක් ලැබෙනවා. දකින්නාව අත්හැරීමයි සමාධිය. කිසියෙකු බවට පත් නොවි දැකීමටයි විපස්සනා කියන්නේ. දකින්නාව දකින්න, දකින්නාව අත්හරින්න. කිසියෙකු බවට පත් නොවි දකින්න. එවිට පෙනෙන්නේ අසීමිත වූ නිදහසයි. සීමා මායිම් නැති අනන්ත වූ නිදහසයි. ඒටයි දහමේ විමුක්තිය කියා කියන්නේ. හැම දිනාටම තෙරුවන් සරණයි.